ජාතියේ මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ වත්තල හුණුපිටිය විහාර මාවත නොම්බර 252 න් එක නිවසේ පදිංචි දිල්රුක්ෂ වික්‍රමරත්න මහතා විසින් සුජීවත්ව වෙසෙන ඥාත හිතමිතුරු පිරිස වන මෙමුතුම් ධර්මදානයෙන් ජනිතවන කුසල් බලයෙන් ජුනි මස 5 දිනට දිල්රුක්ෂ වික්‍රමරත්න මහතාගේ ජන්මදිනය නිමිත්තෙන් පවත්වන්නා වූ මේ උතුම් ධර්මදානමය කුසල් එතුමාටත් එතුමාට මේ උතුම් ජන්මලාභය ලබා දුන් පින්වත් මෑණියන්ටත් පියාණන්ටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂත් උතුම් ධර්මාවබෝධය පිණිසත් නිර්වාණාවබෝධය සාක්ෂාත් වීම පිණිසත් හේතුපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත් උන් වහන්සේගේ පින්වත් දෙමාපියන්ටත් සියලුම මහා සංඝරත්නයටත් සිත ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී වූ ආදරණීය බිරිඳට පුතණුවන්ට දේනියට හා පවුලේ සැමට ඇතුළු සහභාගී වූ පින්වත් සැමටත් සියලුම ඥාත හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂත් උතුම් ධර්මාවබෝධයත් ප්‍රාර්ථනා කරනවා. සියලු ලෝකවාසී සද්ධර්ම ශ්‍රවණය ප්‍රිය කරන උතුම් නිවනින් සැනසීමට වෙරදරන පින්වත් සත්පුරුෂයන්ට මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. සක් දෙවිඳුන් ඇතුළු සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාටද මේ ධර්ම දානමය කුසල් අනුමෝදන් වේවා. පරලෝ සපත් සීලම ඥාති හේත මිත්‍රාදීන්ට භවකාමී සසර සැපවත්ව උතුම් වූ නිවන් සෝයේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනතුන් සියලු දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ වත්තල හුණුපිටිය විහාර මාවත නොම්බර 252 න් එක නිවසේ පදිංචි අපේ කල්යාණ මිත්‍ර දිල්රුක් වික්‍රමසිංහ මැතිතුමන් වික්‍රමරත්න මැතිතුමන් ප්‍රධාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් එතුමන්ගේ ජන්මදිනය අදට යෙදී තිබෙන නිසා අප මේ සිද්ධ කරන්නා වූ සියලුම කුසල්ද අප නිරතුරුව ධර්ම දේශනාමය වශයෙන් රැස් කරගන්නා වූ කුසල්ද දිල්රුක් වික්‍රමරත්න මැතිතුමන්ට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ තමා තුළින්ම නිවීම අත්දකින්න කියලයි. එතකොට තමා තුළින් නිවීම අත්දකින්න කෙනෙකුට ලෝකේ කොච්චර කැළඹුණත් ලෝකේ කැළඹෙන විදියට ලෝකේ ලෑස්ති වෙලා තිබ්බත් එයා කවදාවත් අවුල් වෙන්නේ නැහැ. එයා ඒ කැළඹින්ට හේතු යෙදෙන එකම නිරවුල් වීම පිණිස පාවිච්චි කරනවා. පින්වත්නි, මේ මාරපාක්ෂික බලවේගය, එහෙමත් නැත්නම් මේ කෙලෙසුන්ගෙන් බැටකන එක, පින්වත්නි මුලින්ම අපට ගොරෝසු විදියට ලැබෙනවා, ඊට පස්සේ සියුම් විදියට ලැබෙනවා. එතකොට මේ ගොරෝසු විදියට ලැබෙනකොට අහුවෙන්නේ නැති කෙනා සියුම් විදියට ලැබෙනකොට අහුවෙනවා. තේ ඒ කාලේ ඔය බුද්ධ දේශනාවක තැනක තියෙනවා, ඒ කාලේ සංඝයාට දානි නොලැබී යනකොට, සමහර කාලවල දානි ලැබෙන්නේ නැතුව යනකොට, ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයා කැඳවලා කිව්වා, පින්වත් මහණෙනි, මේක තමයි ලෝකේ කෙලෙසුන්ගේ ස්වභාවය. යම් තැනක ප්‍රත්‍යෝපකාර ලැබෙන්නේ නැත්නම් එතන කොහෙන් හරි කෙලෙස් බලවත් වෙලා තියෙනවා. මිනිසුන්ට දන් දෙන්න හිත දෙන්නේ නැත්නම්, මිනිසුන්ට සංඝෝපස්ථානෙට හිත දෙන්නේ නැත්නම් එයා ඒ කෙලෙසුන්ගෙන් බැටකනවා. ඒ නිසා පින්වත් මහණෙනි, ගොරෝසු දේවල් ලැබේවි. හැබැයි පින්නපාතේ හැසිරෙන්න මෛත්‍රී සිතින්. එතකොට මේ මාර්යා කලබල වුණා කියනවා. ඇයි මේ සංඝයා අල්ලන්න බෑ? එතකොට මාර්යා කලබල වෙලා අනිත් පැත්තට මාර්යා ටිකක් කලබල වෙලා කිව්වලු, කල්පනා කරාලු, මේක හරියන්නේ වෙන පොටක් හදා ගන්න ඕන කියලා. මාර්යා මොකද කළේ? අර සංඝයාට ලාභ සත්කාර මිනිස්සු යනකොට පොර කකා දන් දෙනවලු, පෙරලි පෙරලි දන් දෙනවලු, කෑ ගගහ දන් දෙනවලු. අනේ ස්වාමීනි, වඩින්න අපේ ගෙදරට, අපි උදේ ඉඳලා මේ දානේ සකස් කරලා නිරාහාර වනේ, අපි කුසට ගන්නෙ නැතු ආහාර ටික. අනේ ඔබ වහන්සේලා මේ මහා පිංකෙතක් අපි දන් දෙන්න බලانے හිටියේ කියලා මිනිස්සු මේ කවදාවත් නැතුව ඒ සංඝයාට පැහැදිලා දන් දෙනවලු. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා කැඳෙව්වා. කැඳවලා කුමක්ද වදාලි? පින්වත් මහණෙනි, මේ දවස්වල ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සංඝෝපස්ථාන ඔක්කෝම මාර්යාගේම දෙයක් විදියටයි ඔබ දරන්න ඕන. මේ දවස්වල ඔබට ගොඩාක් දේවල් ලැබෙනකොට ඒ ලැබෙන එක ඇතුළේ පින්වත් මහණෙනි, මෛත්‍රී සාගත සිතින් පිණ්ඩපාතේ යන්න. ඒ ලාභ සත්කාරයට ගිජු නොවි මෛත්‍රී සාගත සිතින් යන්න. බුදුරජාණන් වහන්සේ එක තැනක මෙහෙම අත අවකාශයේ වනලා කියලා තියෙනවා. පින්වත් මහණෙනි, මේ අත රැඳෙන්නේ කොහෙවත්. ඇයි? මේ අවකාශයේ හිස් බව නිසා. ඒ නිසා මහණෙනි, කොතනකවත් රැඳෙන්න එපා. කොතනකවත් රැඳෙන්න එපා. පින්වත් මහණෙනි, කොතනකවත් පදිංචි වෙන්න එපා. ඇයි? පදිංචි වෙලා අරන් යන්න පුළුවන් දෙයක් නැහැ. පදිංචි වෙලා අපේ අමා නිවන වෙනුවෙන් අපට රැස් කරගන්න දෙයක් නැහැ. ඒ නිසා මහණෙනි, මේ අවකාශයේ හස්තය එහෙට මෙහෙට වෙනවා වගේ රැඳෙන්නේ නැතුව ඉන්න. මහණෙනි, මේ ලෝකේ ලැබෙන දේවල්, අපට ලැබෙනවා තියෙනවනේ, ඒවා පිනක් පිනක් කියලා විතරක් මෙහි හිතන්න එපා. ලැබෙන්නේ පිනට තමයි. ලැබෙන දේ පිනක් කියලා හිතුවාම ඔයාලා පිනයල තුලේ නවතිනවා. ඔය පින්නතුන්ලාට වෙන දෙයක් තමයි මේ ලැබෙන දේවල් පිනක් කියලා හිතුනහම, ලැබෙන්නේ පිනකටය කියලා හිතුවා මේක ඇත්ත. කතාව බොරුවක් නෙමෙයි. ලැබෙන්නේ පිනකට. අනේ මේ ලැබෙන්නේ පිනට කියලා ඔය පින්නතුන්ලාට හිතුනොත් එයා පින මත නවතිනවා. පින මත පදිංචි වෙනවා. පින මත විතරයි යාගේ කතාව තියාගන්නේ. ඒකෙත් අවදානමක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ නිසා පින්වත් මහණෙනි, මේ ලැබෙනකොට භාගතුන් හසේ ලස්සන තැනක් වදාලා, එක තැනක මට මතක, එක තැනක තියෙනවා, ඒක මගේ මතක හැටියට චන්දූපම වගේ සූත්‍රයක තියෙන්නේ. පින්වත් මහණෙනි, මේ ලැබෙනකොට ඒ ලැබෙන දේවල් භුක්ති විඳින්න කියලා වදාලේ ගරා වැටිච්ච ලිඳක් ළඟට යනවා වගේ. දැන් ගරා වැටිච්ච ලිඳක් ළඟට යනකොට ඇඟ ලිඳෙන් අයින් කරගෙන තමයි ලිඳ දිහා බලන්නේ. ලිඳ ගරා වැටිලා නම්, ගැඹුරු ලිඳක් නම්, එයා ඒ ලිඳ දිහා ගිහින් ලිඳට හේතු වෙලා බලන්නේ නැහැ. ලිඳට හේතු වෙලා බලන්නේ නැහැ. ඇඟ ලිඳෙන් අයින් කරගෙන තමයි ඔළුව දාන්නේ ලිඳ පැත්තට. ඇඟ අයින් කරගන්න. අන්න ඒ වගේ ඔයාලට ලැබෙනවට හේතු වෙන්න එපා ගිහින්. ඔයාලට ලැබෙන දේවල් වලට හේතු වෙන්න එපා ජීවිතේ. ඒතොට ලැබිච්චවට හේතු වුණොත් ඒ ලැබෙන දේවල් වෙනුවෙන් ඔය පින්නතුන්ලා වැඩ කරන්න ගන්නවා. ඒ නිසා ඔය පින්නතුන්ලාට ගොඩාක් දේවල් ලැබෙයි, ගොඩාක් දේවල් නොලැබෙයි. ඒක සාමාන්‍යයි. ලැබීම නොලැබීම කියන්නේ අසාමාන්‍ය වස්තු නෙමෙයි. ඒ ලැබෙනකොට ලැබිච්ච දෙයට හේතු වෙන්න එපා. ඒ ලැබිච්ච දේ දෙස ඔබ අවධානය යොමු කරන්න ඕන. ගරා වැටුණු ලිඳක් ළඟට යනවා වගේ. එතකොට මේ ගරා වැටිච්ච ලිඳක් ළඟට යනකොට යා ඇඟ අයින් කරගන්නවා. ඇඟ අයින් කරගන්නවා කියන්නේ අර ලැබිච්ච දේ අභිනන්දනය කරන්නේ නැහැ කියන එක. ලැබුණු දේ විපාකයේ හැටියට දකිමින් එක අනිත්‍ය වශයෙන් විමසනවා කියන එක. ලැබිච්ච දේ අනිත්‍ය වශයෙන් විමසනවා කියන එක. මොකද පින්වත්නි, මේ මාරයා පින්වත්නි ධර්මීය තවරලත් අපට ලෝකේ කෙලෙස් ටික දෙනවා. මාරයා කරන කෛරා ටික වැඩක් තියෙනවා. මොකද්ද පින්වත්නි, මේ මාරයා විසින් අපට කරන ඊටාම බරපතල දෙයක් ධර්මීය තවරලා, කරුණාව තවරලා දෙනවා. බැලුවාම පේන්නේ ධර්මී වගේ. සති සම්පජඤ්ඤේ නැති වුණොත් පේන්නේ කරුණාව වගේ. නමුත් අපි දන්නේ අපි අමාරුවේ වැටෙනවා. ඉතින් අන්න එහෙම අමාරුවේ නොවැටෙන මට්ටමට අපි දක්ෂ වෙන්න ඕන. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අපි හැමදාම ප්‍රතිවේක්ෂණා කරන්න ඕන. පින්වත්නි, අපට තියෙන්නේ මේ ජීවිතය ඇතුලේ නාම රූප පරිච්ඡේදක ඥාණය උපදවා ගන්නටයි. ඒකෙන් තමයි නිවනටපත් වෙන්නේ ශ්‍රාවකයා. නාම රූප පරිච්ඡේදක ඥාණය ඔස්සේ ගිහින් ගෝත්‍ර භූ ඥාණය උපදව ගන්නකොට තමයි මඟඵල බලට හේතු වෙන්නේ යා. මේ ඥාන තියෙන උපදවන්න මේ නිකන් සද්ධාවෙන් බෑ. සද්ධාව ඕන, ඥාන උපදව. ඒකනේ අපි කියන්නේ නවමහා විදර්ශනාව කියලා එකක් තියෙන. ඒ නවමහා විදර්ශනාව ඥාන නමයක් උපද්දවන්නේ. එතකොට මේ ඥාන නමේ ඇතුලේ තියෙන 6න් පස්සේ උඩින් තමයි 6. ඒ කියන්නේ 6ක් උපදවල එතනින් උඩින් තමයි ගෝත්‍ර භූ ඥාණය තියෙන්නේ. නිවනට හේතු වෙනවා. හැබැයි යා ඒ ඥාන ගොඩක් ඒ සැලකිය යුතු ඥාන ප්‍රමාණයක උපදවල නිසා ඉස්සරහටම තමයි යන්නේ, පිටිපස්සට එන්නේ නැහැ. නිවනට පත් වෙලා නැහැ තවම. නිවනට හේතු වෙලා හරියට ඒක මේ වගේ. ඒක බුද්ධ ශාසනය කියන යස්ස පාරං අපාරං වා පාරා පාරන්න විජ්ජති. හරියට නැවක් මේ ඔරුවක් මේ ගඟ මැද වගේ. ඉස්සරහට ඇදෙන ඔරුවක් ගඟ මැදට ගියා වගේ. දැන් ඔරුවක් ඉස්සරහට නම් ඇදෙන්නේ ගඟ මැදට ගියාම එයා ඊතරටවත් මෙතරටවත් අයිති නැහැ. සෝවන් මාර්ගයට අයිතිත් නැහැ, ඵලයට අයිතිත් නැහැ. ඇයි ඊතරයි මෙතරයි දෙතරටම අයිති නැහැ. යස්ස පාරං අපාරං වා පාරා පාරන්න විජ්ජති. හැබැයි ඔරුව ඇදෙන්නේ ඉස්සරහට. ඇදෙන්නේ ඉස්සරහට. අන්න ඒ වගේ මේ මාර්ගඵල අවබෝධය කියන එක ඥානයකින් කරන්න ඕන දෙයක්. ඒ ඥානෙ එක්තරා ඥානයක් තියෙනවා. ඒක උපදිනකොට එයා අමා නිවනටකින් හේතු වෙනවා. හැබැයි අනිත් පැත්තට ආය හැරෙන්නේ නැහැ. එතනට යන්න අමාරු වෙන්නේ අපිට සද්ධාව විතරක් තිබ්බොත් මේ වැඩේ කරන්න බෑ. සද්ධාව නැත්තම් කොහොමවත් බෑ. සද්ධාව නැත්තම් මේ වැඩේ කරන්නම බෑ. අපි බලන්න ඕන බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ කුමක්ද කියලා. අපි විමසලා බලන්න ඕන බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ කුමක්ද කියලා අපි හොතට විමසන්න ඕන. පරිසමෙන් විමසන්න. එතකොට අපට බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි, මේ ලෝකේ අන්ත දෙක බිඳලා නිවනටපත් වෙන්න කියලා. ලෝකේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්තවලම ඉරවිලා අපි සද්ධාව දියුණු කරනවා නම් අපට ප්‍රතිඵල නැහැ. ඒ අන්තවලටම ඉරවිලා අපි සද්ධාව දියුණු කරනවා නම් අපට ප්‍රතිඵල නැහැ. එතකොට දැන් මේ ලෝකේ අන්තවල කිය අන්තවල පිහිටලා ඉන්නවා කියන්නේ මොකද්ද? අපි ටිකක් බොහොම පරිස්සමින් අහන්න ඕන. දැන් මේකටම අදාළ තව දේශනා, මේක දෙවනි දේශනාව හැටියට යදා අපි කරන්නේ. මේකට අදාළ දේශනාවේ මූලික හැඳින්වීමක් අපි ඊ කළා. ඒක දෙවනි විග්‍රහය තමයි මේ. පින්වත්නි, අන්ත කියලා කියන්නේ කෙලෙස් නැති කරන ක්‍රමය ලෝකෙන් හොයන එකට. ඒකට තමයි අන්ත කියන්නේ. අන්ත කියලා කියන්නේ කෙලෙස් නැති කරන ක්‍රමයේ පින්වත්නි බාහිර ලෝකෙන් දකින්න එක. එතකොට කෙලෙස් නැති කරන ක්‍රමයේ බාහිර ලෝකෙන් දකින්න එක කියන එකට අපි ගියොත් අපිට ඉතුරු වෙන්නේ දන් දෙන එක විතරයි. විහෙර විහාර හදන එක විතරයි. සංඝෝපස්ථාන විතරයි. ඒව ඕන අපිට. ඒව නැත්තම් සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ඇයි සත්‍ය අවබෝධය කරා යන්න මූලික ජවයේ දෙන්නේ සංඝයාට දන් දෙනේවා. එහෙමයි මූලික ජවයේ දෙනවා. සද්ධාව පරිස්සම් වෙනවා. ඇතුලේ සද්ධාව පරිස්සම්. මම මේ කියන එක ගොඩාක් කල්පනා කරන්න ඕන ඔයාලා. නැත්තම් ඔය පින්නතුල්ලා අර තේරෙන්නේ නැහැ. ඒතර ලෝකේ අන්ත කියලා කිය අන්තවලින් මිදුණාම නේද නිවනටපත් වෙන්නේ. බුදුරජාණන්සේ වදාළනේ මහණෙනි අන්ත දෙකටම යන්න එපා එතකොටයි නිවනටපත් වෙන්නේ. එතකොට මේ අන්ත දෙක කියලා කියන්නේ මොකද්ද? බුදු අපි නිකන් කතා වෙන විවාහයෙන් ගත්තොත් ලෝකේ අන්ත දෙකයි තියෙන්නේ. ඒක තමයි ඇත නැත කියන අන්තය. කාමසුකල්ලිකානුයෝගී අත්ත කියලා මතානුයෝගී කියන අන්ත දෙක. එතකොට දැන් මේක අන්ත වෙන්නේ කොහොමද? අන්ත වෙන්නේ පින්වත්නි මේ කෙලෙස් නැති කරන ක්‍රමය. අපි කෙලෙස් නැති කරන්නනේ අපිට උවමනාව තියෙන්නේ. අපේ එකම ඉලක්කය තමයි කෙලෙස් නිරුද්ධ කරන එක. අපිට වෙන කිසිම ඉලක්කයක් ඇත්තේ නැහැ. බුද්ධ ශාසනේ නම් වෙන ඉලක්ක නැහැ. එතකොට මේ අන්ත දෙකේ ස්වභාවය තමයි කෙලෙස් නැති කරගන්න ක්‍රමය. එයා හැම වෙලාවකම බාහිර ලෝකෙන් දකිනවා. එතකොට කෙලෙස් නැති කරගන්න ක්‍රමයේ බාහිර ලෝකෙන් දකින එක ආමට පස්සේ අපිට තියෙන්නේ විහෙර විහාර හාමුදුරුවෝ ඇසුරු කර කර එළිය කරන වැඩ විතරයි. ඒවා පින්. ඒ පින ඕනනේ පින්වත්නි ධර්මයක් දී. හැබැයි කෙලෙස් නිරුද්ධ කරන්න බෑ ඒකෙන්. ඒ කියන්නේ මේක හොඳට ඔළුවට ගන්න අපි දන් දෙන්න ඕන. පිළිවෙත් පුරන්න ඕන. සංඝය ඇසුරු කරන්න ඕන. පන්සල් යන්න ඕන. විහෙර විහාරවල එක ගනුදෙනු කරන්න ඕන. හැබැයි ඒ ඔක්කොම මොනවද? ඒ ඔක්කොම පින්වත්නි බාහිර ලෝකයේ වැඩ. ඒ ඔක්කොම බාහිර ලෝකේ. හැබැයි අපිට හිතුනොත් කෙලෙස් නැති කරගන්න ක්‍රමය අපි බාහිර ලෝකෙන් දැක්කොත් ඒ දකින්න එකට කියන්නේ අන්ත කියලා. යම් කෙනෙක් පින් කරනවා අන්තයක් ඇතුළේ හිට වෙලා. බුද්ධ ශාසනේ නාමයෙන් කෙනෙක් පින් කරන්න පුළුවන් අන්තයක් ඇතුළේ හිර වෙලා. ඒතර අන්තවල ස්වභාවය මොකද්ද? කෙලෙස් නිරුද්ධ කරන ක්‍රමය බාහිර ලෝකෙන් යා දකින්නවා. බාහිර ලෝකෙන් දකින්නවා. ඒතර කෙලෙස් නිරුද්ධ කරන ඒකනේ බුදුරජාණන් වහන්සේ අන්ත කිල මතානියෝගී අනුගමනය කරා නේද? උන්වහන්සේ බාහිර ලෝකෙන් කෙලෙස් නැති කරන ක්‍රමය දැක්කා. ඊට පස්සේ බාහිර ලෝකයක් එක්ක මේ බාහිර ලෝකෙන් කෙලෙස් නැති කරන ක්‍රමයේ දැකලා බාහිර ලෝකයේ අත්දැකීමට වෙනස් වෙනස් විදිහට එකතු වුණා. කන් නැතුව හිටියා. ඒ කියන්නේ කෙලෙස් නැති කරන ක්‍රමයේ බාහිර ලෝකයට සම්බන්ධයි කියලා හිතුණාමනේ කණ එක නවත්තන්න හිතෙන්නේ. සම්පූර්ණයෙන් උඩුකය වහලා තිබ්බ සිවුර අයින් කරලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි ගං යූරේ වාඩි වෙලා ඉඳලා තියෙනවා. සිවුර අයින් කරලා උඩුකය වහගෙන ඉන්න සිවුර අයින් කරලා මේ අඳනේ වගේ කොටස විතරක් ඇඳගෙන උන්වහන්සේ වාඩි වෙලා ඉඳලා තියෙනවා ගං යූරේ. එතකොට එහෙම උන්වහන්සේ ගං යූරේ වාඩි වෙලා ඉන්නේ ඇයි? උන්වහන්සේ ගං යූරේ වාඩි වෙලා ඉන්නේ කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකෙට සම්බන්ධයි කියලා දැක්ක නිසා. හැබැයි උන්වහන්සේ නිවන් දැක්කේ නෑනේ. උන්වහන්සේ ක්‍රම පුරුදු කරලා පුරුදු කරලා අවසානයේ උන්වහන්සේ නිගමනයකට ආවා. මොකද්ද උන්වහන්සේ ගත්ත නිගමනය? කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකයෙන් වෙනස් වීම වලින් කරන්න බෑ. නිගමනයකට ආවා. එතකොට දැන් කෙලෙස් නැති කරන ක්‍රමයේ බාහිර ලෝකයෙන් දකින තාක්කල් අපි ඉන්නේ පින්කලත් බුද්ධ ශාසනය ඇසුරු කර අපි ඉන්නේ අන්තයක පින්වත්. ඒ කියන්නේ අපිට එකෙන් පින් රැස් වෙන්නේ නැද්ද? මහ විශාල පිනක් රැස් වෙනවා. යථාභූත ඥානෙ උපදින්න එච්චරයි වෙන්නේ. පින්වත්නි යථාභූත ඥානයක් උපදින්නේ නැතුව කොහොමද නිවනටපත් වෙන්නේ? යථාභූත ඥානෙ නැතුව නිවනටපත් වෙන්න බෑ. ඔයාලා දැන් ඔය වාඩි වෙලා ඉන්න විදියටත් සුගතියට යනවා. ඔයාලට සුගතිය වැහිලා නෑ පින්වත්නි. ඔයාලා ඔය ඉන්න විදියටම වැඩ කරගෙන ගියාම ස්ථිරයි ඔයාලා සුගතියට යනවා. ඒ සුගතියට යන ජීවිතයක් ඔයාලට තියෙනවා. සුගතියට යන ජීවිතයක් ඔයාලට තියෙනවා. හැබැයි ඔයාලට සුගතියට යන ජීවිතයක් තිබ්බට ඔයාලට පින්වත්නි සෝතාපන්න වෙන ජීවිතයක් තවම නැහැ. ඒකයි අපි මේ කතාව කියන්නේ. ඔයාලට සුගතිය වැහිලා නැහැ, දිව්‍ය ලෝක වැහිලා නැහැ, නැවත මේ මනුස්ස ලෝකෙට එන එක වැහිලා නැහැ. ඒවා වැහිලා නැහැ. ඒ නිසා ඔයාලා සුගතියට එන ජීවිතයක පරිසං වෙලා ඔය ඉන්නේ. යම් ප්‍රවේශමක් ඔයාලට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා තමයි සෝවාන් වුණොත් පිළිසරණක් නැහැ කියලා. නමුත් ඔයාලට මේ ජීවිතයේ සුගතියට යන්න ඕන විදිහක් තියෙනවා නම් ඒකෙන් ඔයාලා හැදිලා ඉවරයි දැන්. ඔයාලා බොහෝ විට දුගතියට යන්නේ නැහැ. ඔයාලගේ පින හොඳ ශක්තිමත්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා කෙලෙස් නැති කරගන්න ක්‍රමයේ පින්වත් මහණෙනි ලෝකෙන් හොයන්න එපා, ලෝකෙන් හොයන්න ගියොත් ඒක අන්තයක් කියලා. අන්ත වෙන්නේ එතකොටයි. එතකොට පින්වත් මහණෙනි මම කෙලෙස් නැති කරගන්න ක්‍රමයෙන් ලෝකෙන් හොයලා බැලුවා. ලෝකේ වෙනස් කරා. නමුත් කෙලෙස් නැති කරන ක්‍රමයේ මට ආවුන්නේ නැහැ. එතකොට අපි හැම වෙලාවකම කරන්නේ පින්වත්නි මේ අන්ත දෙකෙන් අන්තවලින් මිදෙන්න කියලා හිතාගෙන ලෝකේ ඇතුලේ උත්සාහ කරන එක. ලෝකේ තුල උත්සාහ කරන එක. ඒක කවදාවත් කළොත් අපිට නිවන් දකින්න බෑ. එහෙනම් නිවන් දකින්නේ කොහොමද? ඔන්න ඔක තමයි තියෙන ප්‍රශ්නේ. සෝවාන් වෙන්නේ කොහොමද? කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකෙන් දකින්න කම අන්ත නම් මේ අන්තවලින් මිදෙන්නේ කොහොමද? පින්වත්නි මේ බාහිර ලෝකයේ මම පවතිනවා, ඒ නිසා මම මගේ පැවැත්මේදී මම බාහිර ලෝකෙ වෙනස් කරන්න ඕනේ කියලා මාව දකිමින් දකිමින් තමයි අපි බාහිර ලෝකෙ වෙනස් කරන්න යන්නේ. පුළුවන් නම් මං කියන එක තේරුම් ගන්නට. පින්වත්නි අපි බාහිර ලෝකයේ අන්ත දෙකට ගිහින් තියෙන්නේ මම කියන භාවය අසුරු කරගෙනයි. මම කියන එක ඉදිරිපත් වෙලා තමයි බාහිර ලෝකෙ වෙනස්කම් වලට යන්නේ. දැන් නිවන් දකින්න උනත් ඔයාලා වෙනස් වෙ කරන්නේ මම නිවන් දකින්න ඕන කියලා හිතාගෙන තමයි එළිය වෙනස් කරන්න යන්නේ. හැබැයි මේ මම කියන ගතිය වෙනස් කරන එකෙන් තමයි අන්ත දෙක බිඳෙන්නේ. මම මේ කියන එක පුළුවන් නම් තේරුම් ගන්න. බැරි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. පින්වත්නි අපිට කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකෙන් දකින්නේ කෙලෙස් නැති කරන්න මම ඉන්නවා කියන එක නිසා. කෙලෙස් නැති කරන එකට බාහිර ලෝකේ වෙනස්කම් වලට ගිහින් අන්ත දෙක ඇතුලේ අපි හිර වෙන්නේ, බාහිර ලෝකේ අපි වෙනස් කරන්නේ මේ බාහිර ලෝකේ බාහිර ලෝකයක් එකතු වෙන මම ඉන්නවනේ, නිවන් දකින්න මම ඉන්නවනේ. එතකොට නිවන් දකින්න මම ඉන්නවා කියන එක ඇතුලේ තමයි බාහිර ලෝකේ මම නිවන් දකින්න ඕන, මම නිවන් දකින්න ඕන කියන එක ඇතුලේ තමයි බාහිර ලෝකේ වෙනස් කරන්නේ. නමුත් ඔගොලු දන්නවද නිවන් දකින්නේ මම කියන ගතිය දකින් නැති කමයි. මම නැති කිරීමෙන් නිවන් දකින්නේ, ලෝකේ වැඩ කිරීමෙන් නෙමෙයි. අන්න ඒක තමයි ලස්සනිය දුම. ලෝකේ යම් කෙනෙක් නිවන් දකින්නේ මම කියන එක නැති කිරීමෙන් මිසක් ලෝකේ වැඩ කිරීමෙන් නෙමෙයි. එතකොට අපි ලෝකේ හැම වෙලාවකම වැඩ කරන්නේ මම කියන කෙනා දකිමින්. මම නිවන් දකින්න ඕන, මම සෝවාන් වෙන්න ඕන, ඒකයි මම මේ එළිය වැඩ කරන්නේ. මම සිල් රකින්නේ, සිල් රකින්න මම ඉන්න ඕනේ, මම ලෝකෙන් ගැලවෙන්න ඕනනේ. ඒ නිසා මම ලෝකෙන් ගැලවෙන්න මම සිල් රකින්නවා, මම භාවනා කරනවා කියලා මාව දකිමින් දකිමින්, මාව අඳුනා ගනිමින් අඳුනා ගනිමින් ඔය පින්නතුන්ලා ලෝකෙ වැඩ කරනකොට ඒක අන්තයක් පින්නත්නි. එතකොට මාව නොදකින මට්ටමට මගේ ඇතුලාන්තය විමසා ගන්න පුළුවන් නම් අන්න ඒකෙන් තමයි යථාභූත ඥානය කියන එක උපදින්නේ. නැත්තම් යථාභූත ඥානයක් උපදින්නේ නැහැ. එහෙනම් දැන් අපි බලන්න ඕනේ, එහෙනම් මාව නැතිකරන්න බුදුරජාණන්සු වදාළ දේ මොකද්ද? මාව නැතිකරන්න බුදුරජාණන්සු වදාලා මම කියලා මොනවද ලෝකෙ ගන්න තියෙන කියලා මගේ ඇතුළ බලන්නකෝ. අන්න දැන් එළිය වැඩ නැහැනේ. පින්වත්නි කෙලෙස් නැති කරන ක්‍රමේ බාහිර ලෝකෙන් දකින්නකන් අන්ත නම් කෙලෙස් නැති කරන ක්‍රමේ බාහිර ලෝකෙන් දකින්නේ මම ඉදිරිපත් වෙලානේ. ඒතර මේ මම කියන ගතිය ඉදිරිපත් නොවන මට්ටමට මට ඇතුලාන්තේ විමස ගන්න පුළුවන් නම් බුදුරජාණන්සේ වදාළ විදියට. අපි අපිට ඕන ඕන විදියට නෙමෙයි, බුදුරජාණන් වහන්සේ වදාළ විදියට බලනකොට අපට වැටහෙන්නේ නාම රූප පරම්පරාවක් විතරයි. ඇතුලාන්තයේ තුල මම ලෝකයට එකතු වෙන්න ඕන කියලා එළියට ගිහින් වැඩ කරන්න මම කියන ගතිය බුද්ධ ශාසනය අනුව විස්තර කරලා බලනකොට තමා තුල නාම රූප පරම්පරාවක් විතරයි වැටහෙන්නේ. මෙන්න මේ නාම රූප පරම්පරාව තමා තුළ වැටහෙනකොට මේ නාම රූපයන්ගේ තත්වය ආවේනික තත්වය තේරුම් ගන්නකොට තමයි යථාභූත ඥානෙ උපදින්නේ. ඒ කියන්නේ එහෙනම් නාම රූප ධර්මයන් අඳුනා ගැනීමෙන් යථාභූත ඥානයක් උපදින්නේ නැහැ. නාම රූප ධර්මයන්ගේ ආවේනික තත්වය දැකීමෙන් තමයි යථාභූත ඥානෙ උපදින්නේ. මේ කියන්නේ හොත්තට තේරුම් ගන්න. දැන් නාම රූප ටිකක් කියලා දැක්කා කියලා කවුරුවත් නිවනටපත් වෙන්නේ නැහැ. ඔව් ඇත්ත තමයි. ඉතින් එහෙනම් මේ ලෝකෙටකින් වැඩ කරන්න මම ඉදිරිපත් වෙනවනේ. මේ මම ඉදිරිපත් වෙනවා නම් මම කියන ගතිය මොනවද තියෙන්නේ කියලා බැලුවම බුදුරජාන් වහන්සේ වදාහල විදියට ගත්තම නාම රූප පරම්පරාව. හරි දැන් ඔන්න මට හාඳුරුනේ නාම රූප ටිකක් කියලා මාව පේන්න ගන්නවා කියලා දැක්කා කියලා නිවනටපත් වෙන්නේ නැහැ. ඒ නාම රූප ධර්මයන්ගේ සමුදයයි නිරෝධයයි දැක්කොත් තමයි නිවනටපත් වෙන්නේ. ඒ නාම රූප ධර්මයන්ගේ සමුදයයි නිරෝධයයි දකිනකොට ඒ නාම රූප ධර්මයන්ගේ සමුදයයි නිරෝධයයි දකින කෙනාට තමයි පින්වත්නි සති සම්බොජ්ජංගය ගෝචර වෙන්නේ. පින් කරන කෙනාට සති සම්බොජ්ජංගය ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා පින් කරන කෙනා භවයට යනවා. හැම වෙලාවකම පින් කරන කෙනා ලෝකේ කෙලෙස් දුරු කරගන්න කියලා හිතාගෙන බාහිර ලෝකේ වැඩ කරන කමමයි පින කියන්නේ. එනම් පින කියන්නේ බාහිර ලෝකෙ වැඩ කරන කම. කෙලෙස් දුරු කරගන්න කියලා හිතාගෙන ඔයාලා බාහිර ලෝකෙ වැඩ කරන එක ඇතුළෙමයි ඔයාලට පින මුණ ගැහෙන්නේ. හැබැයි නිවනටපත් වීම බාහිර ලෝකෙ වැඩ කිරීමෙන් නොව බාහිර ලෝකෙ වැඩ කරන්න මම ඉන්නවා කියලා දකින කම ඇතුළේ මම දුරු වෙන ආකාරයට ඇතුළ විමසා බලන්න පටන් ගන්නවා. ඒ ඇතුළ විමසා බලනකොට බුදුරජාණන්සේගේ ධර්ම ඉදිරිපත් වෙනවා. මොකද්ද? මම කියලා ගන්න මොකක්වත් නැහැ. නාම රූප පරම්පරාවක්. හැම වෙලාවකම ලෝකයේ වැටෙන්නේ නාම රූප පරම්පරාවත් තුළ. ලෝකේ අඳුනගන්නේ නාම රූප පරම්පරාවත් තුන. ලෝකයට ගිහින් වෙනස්කම් කරන්න කියලා හිතෙන්නේ නාම රූප පරම්පරාවක් ඇතුළේ. නාම රූප කියලා ධර්මයන්ගේ සුසංයෝගේ නැත්තම් ලෝකයක් පේන්නෙත් නැහැ, ලෝකේ වැටෙන්නෙත් නැහැ, ලෝකේ අඳුනගන්නෙත් නැහැ, ලෝකේ වැඩ කරන්න කියලා හිතෙන්නෙත් නැහැ, ලෝකේ වෙනස් කරන්න ඕන කියලා මොකක්වත් හිතෙන්නේ නැහැ. එනම් මේ ඔක්කොම වෙලා තියෙන්නේ මා තුළ නාම රූප පරම්පරාවක් ඇති. මම කියලා කෙනෙක් මට පේන්නෙම නාම රූප ධර්මයන්ගේ හට ගැනීම. මෙන්න මේ නාම රූප ධර්මයන් දකිනකොට අනේ හාඳුරුනේ මට දැන් නම් මාව පේනවා. මගේ ඇතුලේ යථාර්ථයක් පේනවා. මොකද්ද? අනේ මම කියලා ගන්න මොකක්වත් නැණි ස්වාමීනි, නාම රූප ධර්ම ටිකක් නේ කියලා දැක්ක කියලා ඒකත් නිවන් දකින්නේ නැහැ. ඒ නාම රූප ධර්මයන්ගේ සමුදයයි නිරෝධයයි දැක්කාම තමයි යථාභූත ඥානෙ මෝරන්නේ. එහෙනම් අපිට මේකෙදී මම කාරණා තුනක් දැන් කිව්වා. මොකද්ද? කෙලෙස් නැති කරන ක්‍රමය බාහිර ලෝකයෙන් දකින්න ඉපා පින්වත්නි කියලා. ඊට පස්සේ ඊළඟට මං කෝවා කෙලෙස් නැති කරන ක්‍රමී බාහිර ලෝකෙන් ඔය පින්නතුන්ලා දැක්කොත් ඔයාලා ඉන්නේ අන්තයක, පින්කලත් ඒ අන්තයේ ඉන්නේ කියලා කිව්වා. ඊළඟ එක මොකද්ද? කෙලෙස් නැති කරන ක්‍රමී බාහිර ලෝකෙන් දකින්නේ මම ඉදිරිපත් වෙලා. දැන් කෙනෙක් අත්තකිල මතානු යෝගයට යන්නේ, දුක් දෙන්න යන්නේ, දුක් දෙන්න යම් කෙනෙක් යන්නේ මම කියන ගති ඉදිරිපත් වෙලා. එයා දුක් දීම පිණිස එළිය වැඩ කරන්න ලෑස්ති වෙන්නේ අනේ මම සත්‍ය අවබෝධය කරා යන්න ඕන, මම නිවන් දකින්න ඕන කියන එක ඉදිරිපත් වෙලා. මම නිවන් දකින්න ඕන කියන එක ඉදිරිපත් වෙලා එළිය වැඩට ගියොත් ඔයාලා ඉන්නේ අන්තයක. එක අන්තයක ඉන්නේ. එහෙනම් අන්ත දෙක බිඳින්නේ කොහොමද? මේ එළිය වැඩ කරන්න මම කියලා ගතියක් මගේ ඇතුළෙන් පැන නගිනකොට මොකද්ද මගේ ඇතුළේ වෙන්නේ? අන්න ඒක දිහා බලන්න පටන් ගන්නවා. දැන් මම ඉදිරිපත් වෙන හැම වෙලාවකම මගේ අභ්‍යන්තරය තුළ මොකද්ද වෙන්නේ? එහෙම බලනකොට යාට බුදුරජාණන්සේ වදාළ විදියට බලනකොට මා තුළ හැම වෙලාවකම මට මාව වැටහෙන්නේ, මට මාව තේරෙන්නේ, මම මාව අඳුනගන්නේ, මා තුළ නාම රූප පරම්පරාවක් හට ගැනීම. නිදාගත්ත වෙලාවට මට මාව වැටහෙන්නේ නැහැ. නිදාගෙන ඉන්න වෙලාවට මට මාව තේරෙන්නේ නැහැ. නිදාගෙන ඉන්න වෙලාවට මම පරිස්සම් කරන්න ඕන කියලා අර්ථයක් මගේ ඇතුලේ නඩත්තු වෙන්නේ. ඒ නිසා නිදාගෙන ඉන්න වෙලාවක මගේ ඇඳේ සර්පෙක් හිටියත් මට ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්න හිතෙන්නේ. ඇයි? මම කියන ගති ඉදිරිපත් වෙන්නේ. පරිස්සම් කළ යුතු මාව මට පේන්නේ. එහෙනම් හැම වෙලාවකම මම කියන භාවය, මම කියන ගතිය මා තුළ ඉදිරිපත් වෙන්නේ කුමක් නිසාද? මා තුළ හැම වෙලාවකම නාම රූප ධර්මයන්ගේ හට ගැනීම. මෙන්න මේ නාම රූප ධර්ම ටික දැක්කා කියන්නේ ඔයාලා නිවන් දකින්නේ නැහැ. නාම රූප ධර්ම ටික දැක්කා කියලා නිවන් දකින්නේ නැහැ. මේ නාම රූප ධර්මයන්ගේ සමුදයයි නිරෝධයයි දැක්කොත් තමයි නිවනටපත් වෙන්නේ. මේ නාම රූප ධර්මයන්ගේ සමුදයයි නිරෝධයයි දැකීමෙන් තමයි පින්වත්නි අපිට අමා නිවනටපත් වෙන්න තියෙන්නේ. එහෙනම් අපිට දැන් තියෙන්නේ වෙනමම වැඩක් කරන්න. එතකොට ඒ නාම රූප ධර්මයන්ගේ සමුදයයි නිරෝධයයි දකින්ට ඕන නිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා අර පහුගිය දවස්වල අපි සච්ච විභංග සූත්‍රයේ පෙළින් පැහැදිලි කළා පැහැදිලි කිරා. අන්න ඒක මෙතනට පාවිච්චි කරන්න ගන්න. සච්ච විභංග සූත්‍රයේ හැම වෙලාවකම මතු කළා නිරන්තරයෙන්ම ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මා. මේක මේ මිනිසුන්ගේ අවධානය යොමු වෙන්නේ නැති නිසා මම මේ පහුගිය කාලේ එක දේශනාවකදී මේ වචන ටික තේරුවා. ඒක හරි මිහිරි දේශනාවක් වුණා. විශාල පිරිසක් සත්‍ය අවබෝධය ගැන අඳුනගත්තා. එතකොට මේකට නෙමෙයි අපේ තැන දෙන්නේ සත්‍යයට. චතුරාරි සත්‍යයටනේ අපේ මුල් තැන දෙන්නේ. එතකොට චතුරාරි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන්නේ සච්ච විභංග සූත්‍රයේ අපේ අවධානය යන්නේ. නමුත් සච්ච විභංග සූත්‍රයේ පැහැදිලි කරද්දී මේ වචන ටික ආචික්කන බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදිය, දේශනා කරලා තියෙන විදිය, පඤ්ඤපණ පණවලා තියෙන විදිය, පට්ඨපණ බුදුරජාණන්සේ පිහිටුවලා තියෙන විදිය, විවරණ විවෘත කරලා තියෙන විදිය, විභජන බෙදලා තියෙන විදිය, උත්තානිකම ඉස්මතු කරලා තියෙන විදිය, මෙන්න මේ රටාවට අපි බැලුවොත් තමයි අපට සත්‍ය අවබෝධය කරගන්න යන්න. හැබැයි මේක එකම රටාව නෙමෙයි, මේ විදිහට ඕන විදිහට බලන්න පුළුවන්. දැන් අපි බලමුකෝ ආචික්කන බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදියක් තියෙනවනේ. මේ විවහාර මාත්‍රය මේ එන අයට පොදුවේ කියන දෙයක් තියෙනවනේ. මොකද්ද? පින්වත් මහණෙනි, බා කෙලස් නැති කරන ක්‍රමේ මම මේ කියාපු එකම, කෙලස් නැති කරන ක්‍රමේ බාහිර ලෝකේ හොයන්න එපා, කෙලස් නැති කරන ක්‍රමේ බාහිර ලෝකෙන් හොයන්නේ මම කියන தත්ත්වෙ ඉදිරිපත් වෙලා මම සුගතිය ගෙනියන්නයි ඔය එළියේ වැඩ කරන්නේ, මාව නිවන් දක්වන්නයි ඔය වැඩ කරන්නේ එළියේ. මම සිල් රකින්නේ, මම භාවනා කරේ මම නිවන් දකින්න ඕන කියන නිසා, මම නිවන් දකින්න ඕන කියලා හිතාගෙන එළියට ගිහින් ඔයාලා පන්සලේම පදිංචි වෙලා සිල් රැක්කත් ඔයාලා නිවනටපත් වෙන්නේ නැහැ. නිවනටපත් වෙන්නේ කොහොමද? මේ මාව නිවන් දක්වන්න මාව පේන නිසානේ මට නිවන් දක්වන්න ඕන කියන අදහසෙයි. මාව පේන නිසානේ මම සිල් රැකලා සුගතිය යන්න ඕන කියලා හිතෙන්නේ. මම මතක තියාගන්න, මේ බාහිර ලෝකේ අපි හැම කෙනෙක්ම වැඩ කරන්නේ මම කියන தත්ත්වය ඉදිරිපත් වෙලා. මෙන්න මේ මම කියන தත්ත්වය ඉදිරිපත් වෙනකොට මාතුල සිද්ධ වෙන සිද්ධිය මොකද්ද? ඒ සිද්ධිය තමයි නාම රූප પરම්පරාව. ඒ නාම රූප પરම්පරාව මම අඳුනගත්ත කියලා, තේරුම් ගත්ත කියලා, දැක්කා කියලා මම නිවනටපත් වෙන්නේ නැහැ. ඒ නාම රූප ධර්මයන් දැක්ක කියලා මම නිවනටපත් වෙන්නේ නැහැ. නිවනටපත් වෙන්නේ කොහොමද? ඒ නාම රූප ධර්මයන්ගේ සමුදයයි නිරෝධයයි දැක්කොත් විතරයි. ඒ සමුදයයි නිරෝධයයි දකින්න එක තමයි පින්වත් නිතාම වැදගත් දේ. එතකොට දැන් මේක සමුදයයි නිරෝධයයි ඔහොම වාඩි වෙලා බලන්නත් බෑනේ බනහලා. එහෙනම් ඔන්න වැඩ ඕන මොනවා හරි තීන්දුව ඕන කරන්න. ආචික්කන දේශනා කරලා තියෙන ඕක. ඊට පස්සේ ආචික්කන දේශනා බුදුරජාණන් වහන්සේ මේ භාවයේ දේශනා කළා. මේ කතා ඉතින් උන්වහන්සේ දේශනා කරපු එකනේ මේ අපි ඉස්මතු කරලා ඔයාලට කියන්නේ. පඤ්ඤපණ බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්මයන් පිළිබඳව පණවා වදාලා. මොකද්ද පණවා වදාලේ? සෑම අරමුණක් මතම නාම රූප ධර්මයන්ගේ සමුදේ සිද්ධ වෙනවා. අරමුණක් අරමුණක් ගානේ නාම රූප ධර්මයන්ගේ සමුදේ ඇතුලේ තමයි අරමුණු වෙන්නේ. නැත්තම් අපිට අරමුණු වෙන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පණවා වදාලා. පට්ටපණ පිහිටුවවදාලා මොකද්ද? පින්වත් මහණෙනි, මේ හැම වෙලාවකම හටගන්න නාම රූප ධර්මයන් අරමුණක් කරමුණක් පාසා සමුදය වී, අරමුණක් කරමුණක් පාසා නිරුද්ධ වී යනවා. මේ නාම රූප ධර්මයන් අරමුණක් කරමුණක් පාසා සමුදය වී, ඔන්න ඔක තමයි පට්ටපණ පිහිටුවපු එක. බුදුරජාණන් වහන්සේ පිහිටෙවි මොකද්ද? පින්වත් මහණෙනි, මේ නාම රූප ධර්මයන් අරමුණක් කරමුණක් පාසා, අරමුණින් තොරව සමුදේ වෙන්නේ නාම රූප ධර්ම. අරමුණක් කරමුණක් පාසා නාම රූප ධර්මයන් සමුදේ වී, අරමුණක් කරමුණක් පාසා මේ නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. පඤ්ඤපණ පට්ඨපණ පිහිටුවව දාලදී. ඊළඟට විභජන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේකෙන් කෙනෙක් නිවන් දකින්නේ නැහැ, කෙනෙකුට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. විභජන බෙදලා පෙන්නවා. මොකද්ද? පින්වත් මහණෙනි, මේ රූපය කියන්නේ සතර මහා ධාතුන් සහ ඒවායින් උපන් උපාදාය රූප 24ක්. අන්න විභජන බෙදලා පෙන්වයි. මේක තේරෙන්නේ නැණි කෙනෙකුට. නිවන් දකින්න බෑ. උඩු අර්ථය කිව්වා තේරෙන්නේ නැහැ. දේශනා කරලා කිව්වා කෙලෙස් නැති කරන ක්‍රමේ බාහිර ලෝකෙන් හොයන්න එපා. ඒ බාහිර ලෝකෙන් හොයන කම කියලා කියන්නේ පින්වත් මහණෙනි අන්තයක්. කෙලෙස් නැති කරන ක්‍රමේ බාහිර ලෝකෙන් හොයන්නේ ඔයාලා මම ඉදිරිපත් වෙලා පින් කරන්නෙත් මාව සුගතිය ගෙනියන්න, නිවන් මඟ වඩන්නෙත් එළියට ගිහින් මම නිවන් දකින්න ඕන කියලා. අනේ මේකෙන් නිවන් දකින්නේ නැහැ. ඔයාලා ඔය මම කියන ගතියයි නැති කරන්න ඕන. හරි, මම කියන ගතිය මා තුළ නිරතුරු ඉදිරිපත් වෙන්නේ කුමක් නිසාද? පඤ්ඤපණ පණවල වදාලා නාම රූප ධර්ම ටිකක් මත. පට්ඨපණ පිහිටුවල වදාලා නාම රූප ධර්ම පින්වත් මහණෙනි හටගන්නේ අරමුණක් අරමුණක් පාසා. අරමුණෙන් තොරව අතීත අනාගත වර්තමාන අරමුණු වීමකින් තොරව ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අරමුණු වීමකින් තොරව ඊට පස්සේ ප්‍රණවාගත්ත ලෝකයේ අරමුණු වීමකින් තොරව කවදාවත් නාම රූප හටගන්නේ නැහැ. කොහොමද නාම රූප හටගන්නේ? අතීතය අනාගතයේ වර්තමානයේ අරමුණු වෙන්න ඕන. එහෙමත් නැත්නම් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන වලට මොනව හරි අරමුණු වෙන්න ඕන. එහෙමත් නැත්නම් අපි පණවගත්ත දේවල් අරමුණු වෙන්න ඕන. අපි දරුවෝ හරි අරමුණු වෙන්න ඕන අපේ මනසට. බිරිඳ හරි අරමුණු වෙන්න ඕන. ගෙදර හරි අරමුණු වෙන්න ඕන. වාහනේ හරි අරමුණු වෙන්න ඕන. රත්තරම්බඩු හරි මොනවා හරි අරමුණු වෙන්න ඕන. අරමුණු නම් මොකද වෙන්නේ? අරමුණෙන් තොරව නාම රූප ධර්මයන් සමුදේ වෙන්නේ. අරමුණ පදනම් කරගෙන නාම රූප ධර්මයන් සමුදේ වී අරමුණ නිරුද්ධ වී යනකොට නාම රූප නිරුද්ධ වී යනවා. ඕක තමයි පට්ටපණා. පට්ටපණා මොකද්ද? පිහිටුවපු දේ. ඒක ලෝකේ ඇත්ත. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ කන්නේ මේක ලෝකේ සද්ධාතනික ඇත්ත. ඇත්තම ඇත්ත ඒක. ඔයිට වඩා ඇත්තක් ලෝකේ නෑ. ඔයිට වඩා ලෝකේ ඇත්තක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී නිවන් දකින්න ඕනේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව කියන්නේ පින්වත්නි කෙලෙස් නැති කරන ක්‍රමයේ ලෝකෙන් හොයාගෙන ගියපු එකට. දුෂ්කර ක්‍රියාව කියන්නේ මොකද්ද? කෙලෙස් නැති කරන්න කියලා ලෝකේ වෙනස්කම් කර කර බලාපු එකට තමයි දුෂ්කර ක්‍රියාව කරන්නේ. නමුත් උන්වහන්සේ කෙලෙස් නැති කරන ක්‍රමයේ ලෝකෙන් හෙව්වට උන්වහන්සේට අබමල් රේණුවක්වත් ලෝකෙන් හම්බ වුනේ නැහැ. ඒකයි ලෝකෙන් කෙලෙස් නැති කරන ක්‍රමය හොයන එක අතහැරලා දැම්මේ. අතහැරලා දානකොටම උන්වහන්සේ ළඟ ඉන්න අය පවා උන්වහන්සේ අතහැරියා. අතහැරලා දාලා ඒගොල්ලෝ ගියා යන්න. ඒගොල්ලෝ කිව්වා මෙයා බුදු වෙන කෙනෙක් නෙමෙයි, මෙහෙම මුනිවරයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ දැනගෙන හිටියේ කෙලෙස් නැති කරන ක්‍රමය ලෝකෙන් හොයනවා, ලෝකෙ වෙනස් කරනවා, ලෝකෙ අධිකව දුක් දීලා බලනවා ලෝකෙ ඇතුලේ. එතකොට බුදුරජාණන්සේ හොයාගත්තේ මම නැති කරන ක්‍රමය කලින් මම කියන ගතිය ඇතුලේ පැන නගින විදිය දිහායි බලන්න ඕන. මම කියලා ගතියක් මගේ බුරබුරා පැන නගිනවනේ. මේ පැන නගින தත්ත්වය තුල මා තුල සිද්ධ වෙන දේ මොකක්ද කියලා වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පට්ටපණ පිහිටෙව්වා. මොකද්ද පිහිටුවා වදාලා? පින්වත් මහණෙනි, අතීත අනාගත වර්තමානයේ අරමුණු වෙන්නේ නැත්තම්, ඇසකන නාසයේ දිවකයේ මනසට ලෝකේ අරමුණු වෙන්නේ නැත්තම්, ඔගොල්ලෝ පණවගත්ත ලෝකය ඕගොල්ලන්ට මේ වෙලාවේ අරමුණු වෙන්නේ නැත්තම්, ඒ අරමුණු වීමකින් තොරව නාම රූප හටගන්නේ නැහැ. අරමුණු වීමෙන් තමයි නාම රූප හටගන්නේ. අරමුණු වීමෙන් හටගන්නේ. ඒ අරමුණු වීම නැත්තම් නාම රූප ධර්මයන් හටගන්නේ. ඔන්න ඕක තමයි පිනොත්නි පිහිටපු දේ. එහෙනම් දැන් අපි මෙතනට කතා කරපු දේ බලමු. ආචික්කනා කියලා තියෙනවා මොකද්ද? ඇතුළ හොයන්න ලෝකේ හොයන්න එපා කියලා. දේශනා කරලා තිනව මොකද්ද? කෙලෙස් නැති කරන ක්‍රමේ බාහිර ලෝකෙන් හොයන්න එපා. ඒ හොයන එක අන්තගාමී කමක්. මේ කෙලෙස් නැති කරන්න කියලා හිතාගෙන මාව ඉදිරිපත් වෙලා ඔයාලා එළියට ගිහින් ආරාම ඇසුරු කරගෙන පින් කළත් ඒක අන්තයක් නිවන් මාර්ගයේදී කියලා බුදුරජාණන්සේ දේශනා කළා. ඊට පස්සේ ආචික්කනා දේශනා පඤ්ඤපණ පණවල වදාලා පින්වත් මහණෙනි කෙලෙස් නැති කරන ක්‍රමේ ලෝකෙන් හොයන්නේ නැතුව කෙලෙස් නැති කරන ක්‍රමයට බලපාන ප්‍රධාන දේ තමයි ලෝකේ වල වැඩ කරන්නේ මම කියන ගති ඉදිරිපත් වෙලා. මාව මම කියන ගති ඉදිරිපත් වෙන මගේ ඇතුලේ ක්‍රියාවලිය මොකක්ද කියලා බලන්න. අන්න ඇතුල බලන්න කිව්වා. ක්‍රියාවලිය මොකක්ද? ආචික්කනා දේශනා පඤ්ඤපණ කිව්වකට ඇතුලේ වෙන ක්‍රියාවලියක් තියෙනවා. මොකද්ද? නාම රූප ධර්ම හට ගැනීම. පට්ටපණ පිහිටෙව්වා. මොකද්ද? පින්වත් මහණෙනි, අරමුණෙන් තොරව නාම රූප නැහැ. අතීත අනාගත වර්තමාන අරමුණු වීමෙන්, ඇසකන නාසය දිවකය මනස අරමුණු වීමෙන්, එහෙම නැත්තම් ඔයාලා මේ වෙලාවේ පණවගත්ත මානසික ගති අරමුණු වීමෙන් දරුව අරමුණු වෙනවා. මේ විදිහට ඕගොල්ලෝ පණවගත්තේ වටිකක් තියෙන්නේ මෙහි. ඕගොල්ලෝ පණවගෙනනේ තියෙන්නේ. ඔයා මගේ දරුවා, මං ඔයාගේ අම්මා, ඔයා මගේ පුතා, මං ඔයාගේ තාත්තා. පණවගෙන ඉන්නවනේ. ලෝකෙ ඇතුලේ සුසංයෝගයට පණවගෙන ඔයාමගේ බිරිඳ මං ඔයාගේ ස්වාමියා කියලා පණවගෙන ඉන්නවනේ. අනි පණවගත්ත මානසික ගති අරමුණු වෙන්න ඕන. එතකොට ඒක ඇතුලේ නාම රූප හට ගන්නවා. පට්ටපණා පිහිටෙව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විවරණ විභජන විස්තර කරලා බෙදුවා. කොහොමද මේ රූපයේ නාම රූපනේ අරමුණු වෙන්නේ? ඒ කියන්නේ අරමුණු මත නාම රූපනේ සමුදේ වෙන්නේ. නාම රූප සමුදේ වුණාම මාව පේන නිසානේ මම සුගතිය ගෙනියන්න ඕන, මම නිවන් දකින්න ඕන කී කියා එළිය වැඩ කරන්නේ. මේ ඇතුලේ ඔක්කොම වැඩ දැන් අපට තියෙන්නේ. එළිය වැඩ නැහැ පින්වත්නි, ඔක්කොම ඇතුලේ වැඩ. එතකොට දැන් ඇතුලේ වැඩ පිළිවෙලට දැන් ඔන්න මාව අරමුණු වෙන එක ඇතුලේ මට දැන් සමස්ත කතාවම තේරෙනවා. දැන් බලනවා විවරණ විභජන බෙදුව මොකද්ද මේ රූපය කියන්නේ? සතර මහා ධාතු ඒවයින් උපන් උපාදාය රූප 24ක් තියෙනවා. අන්න බලන්න බෙදනවා විභජන විස්තර කරනවා. බලන්න මේ සත්‍ය විභංග සූත්‍රයේ පෙළේ තියෙන එක වාක්‍යයක් මුළු මහත් බුද්ධ ශාසනය මඳුරනලා දෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. ඔය සූත්‍රය අපි හැමදාම පිරිත් කියද්දි කියලා ඇති. නමුත් මේකට නෙමෙයි අපි තැන දුන්නේ. අපි දුන්නේ චතුරාර්ය සත්‍ය කියන එකට. හැබැයි ඒක තමයි අපේ ප්‍රධාන කතාව. නමුත් බලන්නකෝ මේ, ඒ කියන්නේ මේ කතාවෙම දිගුවක් විදියටයි චතුරාර්ය. හොඳට බලන්න අද සත්‍ය විභංග සූත්‍රයේ මේක පුනරුක්තියක් විදියට අපගේ සාරිපුත්තයන් වහන්සේ නිතර කියන ආචික්කනා දේශනා පඤ්ඤපණා පට්ඨපණා විවරණ විභජන උත්තානි කම්මක්. ඔක නිතර කියනවා. එතකොට විවරණ විභජන කියන කෑල්ල තමයි අපි දැන් මේ විස්තර කරන්නේ. විවරණය කළා. හරි, මම කියන තැන ඉදිරිපත් වෙනකොට මාතුල නාම රූප නම් හටගන්නේ රූපේ කොයි වගේද? සතර මහා ධාතුන් සහ ඒවයින් උපන් උපාදාය රූප 24. හරිනේ විස්තර කළා බෙදුවා. නාම ධර්ම මොනවද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශේ, මනසිකාරේ බෙදුවා. බෙදලා පෙන්නුවා. දැන් නාම එක ගොන්නකට තමයි උච්චරලා බැලුවේ. දැන් බෙදුවා. බෙදලා බලනවා. විභජන උත්තානි කම්මං ඉස්මතු කරලා පෙන්නුවා. මොකද ඉස්මතු කළේ? වෙන වෙනම මේක සමුදේ වෙන විදිය පෙන්නුවා. රූපයේ සමුදේ වෙන්නේ කොහොමද කියලා පෙන්නුවා. අපි රූපය ගැන ගොඩාක් දේශනා කරලා තිනු නිසා ඒවා මෙතනද කියන්න මම යන්නේ නැහැ. රූපය බෙදලා විස්තර කරද්දී බුදුරජාණන් මේ රූපය මෙන්න මේ විදියට හට ගන්නවා. උත්තානි කම්මං බෙදුවා විභජන උත්තානි කම්මං ඉස්මතු කරනවා. දැන් පින්වත් මහණෙනි, මේ රූපයේ කර්මයේද අවිද්‍යාවද තණ්හාවද සිතද ඇසුරු කරගෙන සමුදේ වෙනවා. අන්න බලන්න පින්වත්නි, උත්තානි කම්මං දැන් මේ රූපේ හටගා රූපේ බෙදුවා. දැන් ඉස්මතු කරලා පෙන්වන මෙන්න රූපේ හටගන්න විදිය. වේදනාව හටගන්න විදිය පෙන්නවා. මොකද්ද මේ වේදනාව පින්වත් මහණෙනි මේ වෙලාවේ ස්පර්ශයෙන් හටගන්න බව හැබැයි පින්වත් මහණෙනි මේ වේදනාව කර්මය ඇසුරු කරනවා, අවිද්‍යාව ඇසුරු කරනවා, තණ්හාව ඇසුරු කරනවා, උපාදානය ඇසුරු කරනවා, නිබ්බත්ති ලක්ෂණ ඇසුරු කරනවා. පින්වත් මහණෙනි ඉස්මතු කරා. දැන් බලන්න ඉස්මතු කරලා පෙන්නනවා. සංඥාව ඉස්මතු කරලා පෙන්නනවා. පින්වත් මහණෙනි මේ ලෝකයේ ඕගොල්ලෝ මේ වෙලාවේ අඳුරගන්නේ ලෝකයේ ස්පර්ශය නිසා තමයි. හැබැයි පින්වත් මහණෙනි නුඹලාට මේ විදියට ලෝකේ අඳුනා ගන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. මේ ලෝකේ මේ විදියට අඳුනා ගන්නට සිද්ධ වෙලා තිබෙන්නේ පින්වත් මහණෙනි අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, උපාදානය නිසා, කර්මය නිසා කිය බුදුරජාණන් ඉස්මතු කරකර දැන් පෙන්නනවා වෙන වෙනම. ඒ ඉස්මතු කර කර පෙන්නකොට එයාට වැටහෙනවා මුළු මහත් නාම රූප පරම්පරාවම දුක්ඛාර්ය සත්‍යෙන් දුකක් විදියට. අන්න දැන් තමයි ආචික්කනා දේශනා පඤ්ඤපණා පට්ඨපණා විවරණ විභජන උත්තානි කම්මං කියලා තමයි සත්‍ය විභංග සූත්‍රයේ ඒ දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්කවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. දැන් තමයි දුක්ඛාර්ය සත්‍ය විස්තර කරන්නේ. බලන්න පිටුනත් කොච්චර පිළිවෙලයිද මේ භාග්‍යතුන් වහන්සේගේ වචනේ. මේක මොනතරම් අනුපිළිවෙල කතාවද කියලා බලන්න. දැන් එයාට නාම රූප පරම්පරාව ගැන සැක නැහැ. නාම රූප පරම්පරාවේ හට ගැනීම පිළිබඳ ව්‍යාකූල අරුබුද නැහැ. ඉතා පැහැදිලිව පියවරින් පියවරට අන්ත දෙක බිඳිමින් අඩිය තියපු දක්ෂ ශ්‍රාවකෙක් ඉන්නේ. දැන් එයාට කියනවා දැන් ඉතින් උඹලා බලාපල්ලා මේ නාම රූප පරම්පරාවම දුක්ඛාරිය සත්‍යෝස්සේ දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොඇසූ විරුද්ධයක් පින්වත් මහණෙනි මේක. බුදුරජාණන් සෙහෙමයි වදාලේ, පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී. මට දහම් මෙස පහළ වුණා. අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ දහම් මෙස පහළුණ මේ සමස්ත කතාවට තමයි දහම් මෙස කියන්නේ. ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණ, විභජන, උත්තානි කම්මන් කියලා මේ අංග හතකින් විස්තර කරපු සමස්ත කතාව දහම් මෙස පහළුණ. ආචි බුදුරජාණන් වහන්සේ වදාළ චක්කුං උදපාදි, ඥානං උදපාදි, මට ඥානයක් පහළ වුණා. මොකද්ද? නාම රූප පරිච්ඡේදක ඥානයක් පහළ වුණා. ඥානං උදපාදි, චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, ප්‍රඥාව, මේ ඔක්කොම ගැන මට අවබෝධයක් ඇති වුණා. මොකද්ද අවබෝධය? අනිච්චානුපස්සී, අනිත්‍යයි කියලා මට අවබෝධ වුණා. ඒකයි කියන්නේ පඤ්ඤා උදපාදි. මේ ටික මේ නාම රූප පරම්පරාව කොත්තනද හටගන්නේ? ආරාමී බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඉද්දී හටගත්තත්, අනේ මේකනම් දුකක්. නාම රූප පරම්පරාව හටගන්න එක බණ අහගෙන ඉද්දී හරි කමක් නැහැ, මේ නාම රූප පරම්පරාව හටගන්නවා නම්. අනේ මේ නාම රූප පරම්පරාව හටගන්න එක නම් දුකක්මයි. පඤ්ඤා උදපාදි, ප්‍රඥාව පහළ වුණා. එතකොට ප්‍රඥාව පහළ වුණා, අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ නාම රූප පරම්පරාව මට පේන්න පටන් ගත්තා. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, විද්‍යාව පහළ වුණා. මොකද්ද විද්‍යාව? සම්පූර්ණයෙන්ම නාම රූප පරම්පරාව පිළිබඳ පුද්ගලයා අවිද්‍යාවෙන් අහුවෙලා කෙලෙස් නැති කරන ක්‍රමයේ බාහිර ලෝකෙන් හොයාගෙන ගිය අවිද්‍යාවට මාව පරිස්සම් කරන්න ඕන, මම ඉන්න නිසානේ මට පරිස්සම් කරන්න වෙන්නේ කියලා හිතාගෙන මාව පරිස්සම් කරන්න එළියේ ලෝකේ වැඩ කළා අවිද්‍යාවට. මම මේ වැඩෙන් අයින් වුණා. විද්‍යා උදපාදි, ආලෝකෝ උදපාදි, හාත්පස ආලෝකේ පැතිර ගියා. ආලෝකේ පැතිර ගුණා මොකද වෙන්නේ? එළියත් පේන්න ගත්තා. මන් තුල වෙන දේ අපේ නෝනගේ තුලත් වෙනවා කියලා මම දැක්කා. මන් තුල වෙන දේ මගේ දරුවා තුලත් වෙනවා කියලා දැක්ක. ආලෝකේ පැතිරෙනකොට මං විතරක් නෙමෙයි වටේ ඉන්න අයත් පේන්න ගන්නවා. හොඳට බලන්න පින්වත්නි, මෙතන ඝන අන්ධකාරයක් නම් තියෙන්නේ. කාටවත් කවුරුවත් පේන්නේ නැහැ. කට්ට කරුවලක් කියලා එකට කියන්නේ ගමේ කතාවට. එහෙම කරුවලේ ඉන්නකොට පින්වත්නි තව අය ඉන්නවා කියලා වැටෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සද්ද බද්ද නැත්තම්, ඒගොල්ලන්ගේ කිසිම ස්පර්ශයක් නැත්තම්, අනේ මෙතන තවත් කවුරුවත් ඉන්නවද කියලා දන්නේ. හැබැයි මෙතන පහන පත්තු කරොත් පහනක්, මෙතන ලයිට් එක දැම්මොත් තේරෙනවා වටපිට බලනකොට ආලෝකයෙන් එයා දැනගන්නවා, අනේ මං විතරක් නෙමෙයිනේ, මේ තවත් ස්ත්‍රීන් ඉන්නවා, තවත් පුරුෂයෝ ඉන්නවා, එක එක වයස් මට්ටම් වල ඉන්නවා, ඒගොල්ලෝ මෙන්න මේ විදියයි කියලා ඔක්කොම දැනගත්තා. ආලෝකෝ උදපාදි, ආලෝකේ පහළ වෙනකොට මම මගේ කතාව ලෝකේ කතාවයි එකම කතාවක් කියලා දැනගත්තා. ඇත්තටම ආලෝකෝ උදපාදී කියලා කියන්නේ පින්වත්නි, මේ ලෝකේ බාහිර ලෝකේ පිළිබඳවත් සියලු සත්වයන්ගේ එකම එක තලයක පවතින බෙදීමක් දැන් පේන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පවතින්නේ මහා කශ්‍යප මහරහතන් වහන්සේටත්, සාරිපුත්ත මහරහතන් වහන්සේටත්, රාහුල මහරහතන් වහන්සේටත්, ඒ වගේම කසල සෝදකෙක් විදියට ආපු සුනීත සෝපාක වගේ තා ගොරෝසු ජීවිතයක් ගෙවපු තරුණ පුංචි දරුවෙකුටත් එකම එක කරුණාවක්. ඇයි? ඔ අපි ඔක්කොගේම කතාව එකම කතාව. අපිට අපි ඔක්කොගේම කතාව එකම කතාව කියලා පේන්නේ නැත්තේ කෙලෙස් නැති කරන ක්‍රමයේ බාහිර ලෝකෙන් දකින්න ගිහින් පින්වත්නි ලෝකයේ ඇතුළේ වැඩ කරන නිසා. එතකොට මගේ ලෝකය සහ මගේ නොවන ලෝකය කියලා රේඛාවකින්, ගේට්ටුවකින් වෙන් කරලා ලෝකය අපිට පේන්න ගන්නවා. දැන් එතකොට මේ විදිහට පිළිවෙලට ඇවිල්ලා දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේ සුදම්මේ පෙර නොයසූ විරු විදියට මට මගේ නාම රූප පරම්පරාවම දුකක් විදියට පේන්න ගත්තා. අන්න එහෙම පේනකොට ඒ නාම රූප පරම්පරාව ක්ෂණයක් ක්ෂණයක් ගානේ මානසිකාර ප්‍රත්‍යින්ම හටගෙන බිඳී යන ආකාරය දකිනකොට දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති, සමුදය ආර්ය සත්‍යයත් උපදිනවා, නිරෝධ ආර්ය සත්‍යයත් උපදිනවා. ඔන්න ඔය සමුදයයි නිරෝධයයි දකිනකොට ඔය දෙක දැක්කොත් විතරයි නාම රූප ටික දෙකත් වැඩන්නේ. එහෙනම් මතක තියාගන්න, ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණ, විභජන, උත්තානි කම්මන් කියලා බුදුරජාණන් වදාළ විදිහට කල්පනා කළා කියලා කවුරුවත් නිවනටපත් වෙන්නේ නැහැ. එයා නාම රූප ධර්මයන්ගේ යථා පරිදි අඳුනා ගැනීමක් සිතනක් සිද්ධ වෙනවා. දුක්ඛ සමුදයං දුක්ඛ නිරෝධං කියන ආර්ය සත්‍යයට මේ ටික සංග්‍රහ කර කර බලනකොට මේ තමන්ගේම හටගන්න නාම රූප පරම්පරාව සමුදේ වී නිරුද්ධ වී යනවා කියලා යම් කෙනෙක් දකින්න පටන් ගත්තොත්, යම් කෙනෙක් තුල ඒ දැක්ම ඇති වුණොත්, අන්නේ දැක්ම තමන් දෙස බැලුවොත් ඒ දැක්මින්, ඒ බලන ඒ අලුතින් උපන් බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනයට පින් සිද්ධ වෙන්න උපන් ඇහින් එයාගේ ඇතුළ බැලුවොත් පින්වත්නි මම කියන ගතිය බිඳිලා එයාට නාම රූප පරම්පරාවක් ඇති වෙමින් නැති වෙමින් යන ආකාරය විතරක් පේන්න පටන් ගන්නවා. එතකොට එයාට බාහිර ලෝකයට ගිහින් වැඩ කරන්න ලෝකේ අහු වෙන්නේ නැහැ පින්වත්නි. අදත් පින්වත්නි ලෝකයේ ලෝකයට ගිහින් බාහිර ලෝකයේ දකිමින් පින්වත්නි කෙලෙස් නැති කරන ක්‍රමයට ලෝකේ වැඩ කරන්නේ. ඔයාලට මමත් පේනවා ලෝකයක් පේනවා දෙකම පේනවා. දැන් මාව පේන්නේ නාම රූප විදියට පේනවා. ඒ නාම රූප પરම්පරාව නිරන්තරයෙන් බිඳි බිඳි යනවා පේනකොට ලෝකයේ ගිහින් වැඩ කරන්නට අවස්ථාවක් නැති වෙනවා පින්වත්නි. එතකොට යාගේ ඇතුළාන්තයේ සංසිඳී නිවි යනවා. මෙන්න මේ ක්‍රම පාවිච්චි කළොත් ඔක පාවිච්චි කරන්න පින්වත්නි. මේක හැබැයි පාවිච්චි කරන තාක් ලෝකයා හිතන්නේ කෙලෙස් නැති කරන ක්‍රමයේ ලෝකයට අදාළයි කියලා. මේක පාවිච්චි කරනකන් එහෙමයි හිතන්නේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ පාවිච්චි කරලා ඔය පින්තුන්ලා සංසිඳී යන්න බලන්න. සංසිඳෙනවා විනා වෙන වැඩක් නෑ පින්වත්නි. මේ ලෝකේ රැඳින්ට අවකාශයක් නම් හොයන්න එපා. ලෝකෙන් නික්මෙන්ඩම අවකාශය හොයන්න. ලෝකේ රැඳින්න අවකාශයක් හොයනකොට තමයි අපට පින පවා පේන්නේ. ලෝකෙන් නික්මෙන්ඩ අවකාශය හොයනකොට පින්වත්නි තමන්ගේ ඇතුළාන්තයේ බලනවා විනා එබඳු ශ්‍රාවකයෙකුට මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම ඉතුරු වෙන්නේ නැත්තම් එයා අන්තවල කවදාකවත් හිර වෙන්නේ නැහැ පින්වත්නි. එයා සද්ධාතනිකව නිවි යනවා. එබඳු නිවීමක් පිණිස තමයි අපි අපේ ඇතුළාන්තය ලෑස්ති කරගන්න උවමනා වෙන්නේ. ඒ නිසා ඒ වගේම තවත් පුංචි දෙයක් කියන්න ඕන. මේ දේශනාව විකාශනය වෙන දිනය පොසොන් පොහොය දවස. අද විශාල පිරිසක් මේ දේශනාව විකාශනය වෙනකොට සිල් සමාදන් වෙලා පිළිවෙත් පුරමින් බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනයේ ඉස්සරහා ඇස් දෙක පියාගෙන එහෙමත් නැත්නම් ඇස් අරගෙන සිල් සමාදන් වෙලා භාවනා කරමින් මේ රූපවාහිනී ඉස්සරහා වාඩි වෙලා ඇති. සමහර මිනිස්සු මම නම් එළියට යන්නේ නැහැ. එළියට ගියම්මට හරියට සිල් රකින්න බෑ මං. ඒ නිසා ගෙදර සිල් සමාදන් වෙනවා කියලා ගෙවල් වලට වෙලා ටීවී එකේ ඉස්සරහා වැඳගෙන ඉන්නවා ඇති. ඒ වගේම තවත් සමහර අය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ලැබීමේ උරුමය වෙනුවෙන් විවිධ ඔය දාන්තල් ආරෝමය ලෑස්ති කරනවා ඇති. මේ ඔක්කොම අතරින් අපිට ගොඩාක් අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ. උන්වහන්සේ අපිට ගොඩාක් අමතක වෙලා තියෙන්නේ. ඒ නිසා අද දවස පුරාම මිහිඳු මහ රහතන් වහන්සේ අනුයි ඔබලා වැඩ කරන්න ඕන. මේ සිංහල ජාතියේ පිනට පහළ වුණේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ. අපට පේනවා සමහර පැවිදි අය පවා කියනවා මිහිඳු මහ රහතන් වහන්සේ කියන්නේ මේ අශෝක රජුලුවන් එවපු ආක්‍රමණිකයෙක් කියලා. පින්වත්නි අවුරුදු 48ක් මේ ලංකාවේ බුද්ධ ශාසනය පැල කරන්නයි වැඩ කළේ. අවුරුදු 48ක් පොඩි කාලයක්ද? අවුරුදු 48ක් පින්වත්නි සෑගිරියේ වැඩ හිටියේ මේ ලංකාවේ මහරහතන් වහන්සේලා බිහි කරන්න. පින්වත්නි අවුරුදු 20 ගානෙන් ලංකාවට වැඩියේ. අවුරුදු 20 ගානෙන් ලංකාවට වැඩියේ පින්වත්නි රාජකීයෙක් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. රාජකීයෙක් විදියට සියලු රජ සම්පත් අශෝක රජුලුවන්ගේ පෙළපතටයි සම්බන්ධ. මහා අධිරාජ්‍යවාදීගේ පෙළපතට සම්බන්ධ වෙච්ච කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒබඳු මහා උත්තමයන් වහන්සේ නමක් අද වගේ දවසක අවුරුදු 20 ගානක් විච හොත් භද්‍ර යෞවන වියේ ඉදදී මුළු ලංකාවට ඇවිල්ලා ලංකාවේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වුණා. පින්වත්නි දවස් 10ක් ඇතුළත මගපලලාභින් 8500 බිහි කරන්ට උන්වහන්සේ තිබ තුල තිබ ප්‍රඥාව කොහොම එකක් වෙන්න ඕනද? නිකම්ම කෙනෙක් වෙන්න බෑ. පින්වත්නි මෙච්චර ධර්මයේ ඇඟ ඇතුලේ දුවද්දිත් කෙනෙක්ව මඟපල දක්වා අරන් යන්න අපිට කොච්චර අමාරුයිද? පින්වත්නි මේ යක්කුණ්ඩ වැඳ වැඳා හිටපු මහා මිත්‍යා දෘෂ්ටික ජාතියකට, මිත්‍යා දෘෂ්ටික ජාති අපි ප්‍රශස්ත ජාතියක් නෙමෙයි, මේ ලංකාවේ හිටපු මහා මිත්‍යා දෘෂ්ටික ජාතියකට සම්මා දිට්ඨිය දුන්නේ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ. ඒ එබඳු ජාතියක් ඇතුලේ පින්වත්නි මගඵල ඉපැද්දුවේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. හෙලාටුවා ලංකාවේ සිංහල භික්ෂූන්ට වචනයක් වචනයක් ගානේ කටපාඩම් කෙරෙව්වේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වළඳාපු පාත්‍රයෙන් පුරවලා ධාතුන් වහන්සේලා ගෙනල්ලා මේ ලංකාදීපයේ පුරාම සෑයමල් ඉදිකලේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. පින්වත්නි මේ ලංකාවේ පිරිසට දෙවියන්ගේ දිව්‍යමය වස්තු පවා, උදාහරණයක් විදිහට අකුධාතුන් වහන්සේ දෙවියෝ අතර තිබ්බේ, දෙවියන්ගේ දිව්‍යමය පූජනීය වස්තු පවා මේ ලංකාදීපයට වැඩම කරන්න දුන්නේ ලංකාවේ ජාතිය ගැන විශ්වාස කරලා නෙමෙයි, සක් දෙවිඳු මිහිඳු මහරහතන් වහන්සේ විශ්වාස කරලා. දෙවියන්ගේ දිව්‍යමය වස්තු පවා මේ මහ පොළොවට අරන් ආවේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාවට වැඩියා විතරයි දන්නේ පින්වත්නි, ලංකාවෙන් වැඩිය බවක් සඳහන් වෙලා නැහැ. අවුරුදු 20 ගානකින් ලංකාවට වැඩම කරලා අවුරුදු 80 ඉක්මවනකම් පින්වත්නි මේ මහ පොළොවේ සිංහල ජාතියේ මාර්ගඵල වෙනුවෙන් කැපවුණු තවත් උත්තමෙක් මේ මහ පොළොවේ නැහැ. අද වගේ දවසක අපි මේවා හොඳට ආවර්ජනය කර ගන්න ඕන. එහෙන් මේ දන්සල් ඒවා මේවා විකාර කර කර වල්මත් වෙච්ච ජාතියක් විදිහට මාර්ගවල ඇවිදින මිනිස්සු මේ කතාව ඉතා හොඳින් කන් දීලා අහගන්න ඕන පින්වත්නි. හොඳට කන් දීලා අහන්න ඕන. මේ ලංකාවේ සිංහල ජාතියේ පිනටමයි අපගේ ආධ්‍යාත්මික මුනිවරයා වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේමයි පින්වත්නි. මිහිඳු මහරහතන් වහන්සේ හැර අපිට ආධ්‍යාත්මික ගුරුවරයෙක් නැහැ. ලංකාවේ සිංහල භික්ෂුවට පින්වත්නි මේ සෙලාටුවා කියන එක මහා අරුම පුදුම දෙයක්. නිර්මල පරියාප්ති සංඛ්‍යාත ධර්මයේ පැල කරලා මේ මහපොළොවේ මගඵල ලාභින් බිහි කරන්න පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේ තරම් කැපවුණු උත්තමයෙක් පින්වත්නි මේ මහපොළොවේ නැහැ. ඒ බඳු උත්තමයෙකුට කවුරු හරි කියනවා නම් ආක්‍රමණිකයෙක් ආක්‍රමණිකයෙක් කියලා, කවුරු හරි මෝඩ පැවිද්දෙක් කියනවා නම් පින්වත්නි මේ ජාතිය මේ ගානට හරි තියෙනෙක් ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ බඳු මහා මෙහෙවරක් කරලා මගඵල ලාභින් බිහි කරලා පාත්‍රා ධාතුව ධාතුන් වහන්සේලා පුරවල වැඩම කරලා අකු ධාතුන් වහන්සේ වැඩම කරලා පින්වත්නි තූපාරාමයේ වගේ මහා සෑයක් ඉදි කරලා මේ ගස්වලට ගල්වලට වැඳ වැඳ හිටපු ජාතියක් සම්මාදිට්ඨික කරලා ඒ සම්මාදිට්ඨික ජාතිය අතරින් සෝතාපන්න සකදාගාමි අරාගාමි අරහත් මගඵල ලාභින් බිහි කරලා මිනිසුන්ට සීලය ගැන උගන්නලා චිත්ත සමාධිය ගැන උගන්නලා විදර්ශනා ප්‍රඥාව ගැන උගන්නලා ලංකාවේ මහා සෑයවල් හදලා රජුරුවන් ප්‍රධාන 40,000ක් පිරිස දඩේමේ යනකොට තිසරණේ මත පිහිටවලා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට කරපු මෙහෙවරට කවුරු හරි මෝඩ මිනිහෙක් කියනවා නම් අනේ මේ ආක්‍රමණිකෙක් ඇවිල්ලා ජාතිය වෙනසුවා කියනවා නම් ඒ ජාතියට සාප වෙන්න ඕන නැද්ද පින්වත්නි? ඒ ජාතියට සාප වෙන්න ඕන. මෙහෙම හරි එහෙම ජාතියක් තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේගේ නාමයෙන් පිළිවෙත් පුරන්ට. එදා පින්වත්නි මිහිඳුපුර අටවක පෝයද අටවක දවසක පින්වත්නි උන්වහන්සේ සෑගිරියේ පිරිනුවම් පානකොට පින්වත්නි දෙවියන් පවා හඬා වැටිලා තියෙනවා. ඒ කැලේ තිබුණු ගස් පවා පින්වත්නි මැලවි ගිහින් තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටි ආරාම සංකීර්ණී ගස් පොළොවෙන් ඉදිරිලා තියෙනවා. පින්වත්නි එදා ඒ දහස් ගානක් දෙවිවරු පන්දම් පත්තු කරගෙන අඬ අඬා මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් ඒ අන්ධකාරයේ තමන්ගේ හෘද සාක්ෂියෙන් සද්ධාවෙන් බුද්ධ පූජා පවත්වලා තිනවා. අපි මොනවද අද කරන්නේ? අපිට මිහිඳු මහරහතන් වහන්සේගේ නාමෙන් අද මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? එදා ධර්ම සංවේගයේ උපදවාගත්ත මිනිසු අනිත්‍ය මෙනෙහි කළා මිහිඳු මහරහතන් වහන්සේගේ චිතකයේ දෙස බලාගෙන. අද මොනවද අපි කරන්නේ පින්වත්? මේ නිසා මිහිඳු මහරහතන් වහන්සේට සදා ණය ජාතියක් අපි. ඒ ණය පියවන්ට විදියක් නැහැ පින්වත්නි. කෙනෙක් ඥාණයෙන් විදර්ශනාවෙන් ප්‍රඥාවෙන් විතරයි ඒ ණය පියවන්න පුළුවන්. ඒ නිසා ඔය ඇත්තෝ ඥාණී වඩනවා විනා, විදර්ශනා ප්‍රඥා වඩනවා විනා, චිත්ත සමාධිය වඩනවා විනා මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් තොරන් ගහලා හරියන්නේ නැහැ. ලංකාවේ පැවිදි අය පවා මේක තේරුම් ගන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේව සිහි කර කර කඩල දන්සල් දීලාම හරියන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් චිත්ත සමාධිය, විදර්ශනාව, ප්‍රඥාව, බෝධිපාක්ෂික ධර්ම මත ශක්තිමත් වී භද්‍ර යෞවුන් විය රාජකීයක් විදියට කැප කරලා පින්වත්නි මේ මහපොළොවේ පය තියලා ඇවිදිමින් පින්වත්නි මිහිඳු මහරහතන් වහන්සේගේ සැලසුම් අපට හිතා ගන්න බෑ. ඔය රුවන්වැලි මහා සෑයේ පවා මිහිඳු මහරහතන් වහන්සේ භූමිය වෙන් කරලා ගල් කණුවක් ස්ථාපනය කරලා තිනු අනාගත කාලේ දුටු ගැමුණු නමින් රජෙක් පාලලා මෙන්න මෙතන තමයි මහා සෑය ඉදි කරන්න ඕන කියලා. උන්වහන්සේ පිරිනුවම් පානකොට අවුරුදු 100 ගානකට පස්සේ මහා සෑය ඉදි වෙන්නේ. එහෙම ඉදි වෙනකොට පවා මිහිඳු මහරහතන් වහන්සේ ගල් කණුවක අනාගතේ මහා සෑය ඉදි වෙන භූමියයි කියලා නියම කරලා පිරිනුවම් පෑවේ. ඒ නිසා ලංකාවේ මිනිසුන්ට ඉන්ද්‍රිය ධර්ම වඩා ගන්නට පරිසරය හදලා අවුරුදු 48ක් විතර දීර්ඝ කාලයක් ලංකාවේ මිනිසු වෙනුවෙන් කැප වෙලා, ලංකාවේ මිනිසු වෙනුවෙන් පයින් ඇවිදලා, ලංකාවේ මිනිසු වෙනුවෙන් දහඩිය හෙළලා, ලෙන් හදලා, පිළිවෙත් පුරන සංඝයාට පින්වත්නි ගල්ගුහා හදලා, ආරාම සංකීර්ණ හදලා, මේ ලංකාවේ සිංහල ජාතියට මාර්ගඵල පෙන්නලා, සම්මා දිට්ඨිය ඥානවලට යවලා, ඇතුළාන්තය තුළ මේ යක්ෂයෝ වන්දනා කර කර හිටපු මහා මිත්‍යා දෘෂ්ටික ජාතියකට ධර්මයේ පැන්හලා ධර්මයේ ජවේදීලා ආධ්‍යාත්මික ගුණධර්ම වඩනවා මිනා මිත්‍යා දෘෂ්ටිය දුගතියට යන පාර කියලා මේ ලංකාවේ අහිංසක මිනිසුන්ට නිවන් මඟ පෙන්නලා නිවන් මඟ බඩාගන්න බැරි නම් පින්වත්නි සුගතිය පෙන්නලා මිහිඳු මහරහතන්ස කරපු මහා ජාතික මේවර වෙනුවෙන් අද වගේ දවසක අපි හොඳට පිළිවෙත් පුරන්න ඕන පින්වත්නි. අද රාත්‍රියේ මිහිඳු මහරහතන්ස වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න ඕන පින්වත්නි. කාම විතර්ක වෙනුවෙන් කෙලෙස් විතර්ක වෙනුවෙන් ජීවිතේ ගෙවන්න ඕන වෙලාවක් නෙමෙයි අද රාත්‍රිය. අද රාත්‍රිය කියලා මං අදහස් කරන්නේ පොසොන් දවස. මේ දේශනාව අද ඔය පින්නතුන්ලාට ඇහුනට මේක විකාශනය වෙන්නේ පොසොන් දවසේ. මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් පින්වත්නි ඔබලාට අඩිය තියනවා නම් උන්වහන්සේ අනුව කාලය ගෙවනවා විනා උන්වහන්සේ රැයට හරියට සැඳපිලා නැහැ. මේ ලංකාවේ මිනිස්සු තුළ ධර්මීය පැලකරන්න නිදි වරාගෙන කැප වුණා. පින්වත්නි අවසානයේ පිරිනුවම් පොඩි කුටියක රාත්‍රියේ ඒ පිරිනුවම් පානකොට පින්වත්නි දෙවියන් පවා හඬා වැටුණේ ඒකයි. දෙවියන් පවා දිව්‍ය තලවලින් පහන් දැල්වා මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් ධර්ම සංවේගය උපද්දවල තියනවා. ඇයි පින්වත්නි තමන්ට සම්බන්ධ නැති જાතියක් වෙනුවෙන් දෙවියන්ගෙන් දිව්‍යමය වස්තු අරගෙනවා. තමන්ගේ පිය රජතුමාට කියලා එහෙ තිබුණු ඉතා ගැඹුරු පූජනීය වස්තු ටික මේ ලංකාවේ තමන්ට සම්බන්ධ නැති જાතියක ධර්මී පැලකරන්න කැප වුණා. ධර්මී පැලකරන්න කැප වුණා. මිත්‍යා දෘෂ්ටික જાතියක් සම්මාදි ටික කළා. දඩේ මේ ගියපු දුසිල්වතුන් සිල්වතුන් කළා. විසිරුණු සිත් තියෙන අනාථ වෙච්ච જાතියක් සංසුන් කළා. චිත්ත සමාධියක් නැති පිරිසකට ආධ්‍යාත්මික ගුරුවරයා වුණා. ලංකාවේ මිනිස්සු ධර්මයේ ඇතුලේ ජීවමාන කරලා උන්වහන්සේ ඇස් පියාගත්තා. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් මේ රාත්‍රිය ගත කළ යුතුයි. ඔබ හැම දිනාම අදිව අදිෂ්ඨාන කරගන්න මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් පිළිවෙත් පුරන්න. එනිසා ඔබ හැම දිනාටම මේ හෝරාවකටත් වැඩි කාලයක් දේශනා කරපු ධර්මානුශාසනාව සියලු දිනාගේ ආධ්‍යාත්මික මුනිවරයා වූ හෙළ ජාතියේ ආධ්‍යාත්මික ගුරු උත්තමයන් වහන්සේ වූ අපගේ පුරාණ ආචාර්ය උත්තමයන් වහන්සේ වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ උතුම් ධර්ම දානමේ කුසලානි සංස ධර්මයන් අද මේ උතුම් දේශනාවට සම්බන්ධ වන පින්වත් වත්තල හුණු පිටිය විහාර මාවතේ පදිංචි නොම්බර 252 එක නිවසේ පදිංචි දිල්රුක් වික්‍රමරත්න අපේ කල්යාණ මිත්‍ර පින්වත් මහත්මාට ජන්මදින සැමරුම් ධර්ම දානයක් හැටියට මේ කුසල් බලවත් වී එතුමන්ට වහවහා සුවසේ නිවන් අවබෝධ කරගන්නට මේ හෝරාවකටත් වැඩි කාලයක් දේශනා කළ ධර්ම දානමේ කුසලය හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනු. පින්වත්නි මේ උතුම් කුසලානි සංස ධර්මය නිතුමන්ගේ දයාබරණීය මෑණියන්ට පියාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරාන්ට ඒ පින්වත් මහත්මා අවස්ථාව කරගෙන තිබෙනවා. ඒ මෑණියන්ටත් පියතුමාටත් මේ කුසල් බලවත් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පින්වත් දෙමව්පියන්ටද වහ වහා චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් හේතුපකාර වේවා. පින්වත්නි මේ උතුම් කුසලානි සංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද දිල්ලුක් වික්‍රමරත්න මහත්මා, නෝනා මහත්මිය ඇතුළු පින්තුන් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් අපේ දිල්ලුක් වික්‍රමරත්න මහත්මාගේ පින්වත් නෝනා මහත්මියට, පුතණුවන්ට, දියණියට, පවුල් හැම දෙනාටම, මෙතනට සම්බන්ධ වුණු මේ කල්යාණ මිත්‍ර ඥාති හැම දෙනාටම සුවසේම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය කරා යන්ට මේ කුසල් හේතුපකාර වේවා. පරලෝසපත් සියලු ඥාතීන්ට, දිල්රුක් වික්‍රමරත්න මහත්මාගේ නමින් මියගිය ඥාතීන්ට, එතුමන්ගේ මෑණියන් පියාණන් නමින් වර්ග පරම්පරානුගතව මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් සුවසේම නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා. ඒ වගේම පින්වත්නි මේ කුසලානි සංස ධර්මයන් සතර වරන් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටද, අපගේ ආධ්‍යාත්මික ආචාර්ය උත්තමයන් වහන්සේ වන මිහිඳු මහරහතන් වහන්සේටද අපගේ නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං
යතේ මහා සදම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව විතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ වත්තල හුණු පිටිය විහාර මාවත නොම්බර 252 න් එක නිවසේ පදිංචි දිල්රුක්ෂ වික්‍රමරත්න මහතා විසින් සුජීවත්ව වෙසෙන ඥාත හිතමිතුරු පිරිසවන මෙමුතුම් ධර්මදානයෙන් ජනිතවන කුසල් බලයෙන් ජුනි මස 5 වන දිනට දිල්රුක්ෂ වික්‍රමරත්න මහතාගේ ජන්මදිනය නිමිත්තෙන් පවත්වන්නා වූ මේ උතුම් ධර්මදානමය කුසල් එතුමාටත් එතුමාට මේ උතුම් ජන්මලාභය ලබා දුන් පින්වත් මෑණියන්ටත් පියාණන්ටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂත් උතුම් ධර්මාවබෝධය පිණිසත් නිර්වාණාවබෝධය සාක්ෂාත් වීම පිණිසත් හේතුපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත් උන් වහන්සේගේ පින්වත් දෙමාපියන්ටත් සීලම මහා සංඝරත්නයටත් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී වූ ආදරණීය බිරිඳට, පුතණුවන්ට, දේනියට හා පවුලේ සැමට ඇතුළු සහභාගී වූ පින්වත් සැමටත්, සීලම ඥාත හිත මිත්‍රාදීන්ටත්, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂත් උතුම් ධර්මාවබෝධයත් ප්‍රාර්ථනා කරනවා. සියලු ලෝකවාසී සද්ධර්ම ශ්‍රවණය ප්‍රිය කරන උතුම් නිවනින් සැනසීමට වෙරදරන පින්වත් සත්පුරුෂයන්ට මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. සක් දෙවිඳුන් ඇතුළු සීලම දෙවිදේවතාවුන් වහන්සේලාටද මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. පරලෝ සපත් සීලම ඥාත හේත මිත්‍රාදීන්ට භවකාමී සසර සැපවත්ව උතුම් වූ නිවන් සෝය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එම ප්‍රාර්ථනාවන් එසේම වේවා කියා ආශිර්වාද කරනවා.